දකින්නට ශාන්තියක් කායිකවත් මානසිකවත් මේ දෙක කය සිත කියා වචන දෙක පාවිච්චි කරාට එකට බැඳිලා එකට සම්බන්ධ වෙලා තියෙනවා. කයයි හිතයි. හිත කොහොමද පේන්නේ නැහැ. ශරීරේ නම් පේන්න තියෙනවා. අතින් ස්පර්ශ කරලා බලන්න පුළුවන්. බර කිරන්න පුළුවන්. උෂ්ණත්වය දැනගන්න පුළුවන්. ශරීරේ විව්හය ඒ මොන වගේද හැදිලා තියෙන්නේ මේ ගැන විද්‍යාත්මකව හොයාගන්න පුළුවන්. මේ ශරීරය බොහොම ද්‍රව්‍යාත්මකයි පදාර්ථය. ඔය තියෙන මිලුම් වලින් මනින්න පුළුවන් දෙයක්. ඒ නිසාම තමයි ශරීරයට සාමාන්‍යයෙන් ලෝකයේ මුල් තැනක් දෙන්නේ. ශරීරයක තමයි පළවෙනි තැන දෙන්නේ. කොයි පැත්තෙන් බැලුවත්, බඩගින්න පැත්තෙන් බැලුවත්, විපාකය, නිදිමත, රෝග, විවේකය, මහන්සිය, ලක්ෂණ මේ හැම පැත්තෙන්ම බැලුවහම ශරීරයත් අල්ලගෙන තමයි කතා කරන්නේ. මනස එහෙම තේන්න තියෙන දෙයක් නෙමෙයි. මනසේ ලක්ෂණව ලස්සන එහෙම කතා කරන්න අමාරුයි. මනසේ දිගපළල බර උෂ්ණත්වය එහි මූලද්‍රව්‍ය ඕව කතා කරන්නත් බැහැ. හොයා ගන්නත් බැහැ. ඉතින් ඒ නිසා මේ මනස කියන එක නොපෙනෙන දෙයක්. මනස වැහි තියෙන දෙයක්. ශරීරයට වැහිලා තියෙන්නේ මනස. හැබැයි නොපෙනුනාට කල්යාණ මිත්‍රවරුනි මේ මනස තමයි ශරීරය මෙහෙවන්නේ. මනස තමයි ශරීරය හදාගත්තේ. මේ ශරීරය මේ විදිහට තියාගන්න, ඒ කියන්නේ මේ ප්‍රමාණයට මේ විදිහට හැදෙන්න මූලිකම හේතුව තමයි මනස. ශරීරය නිර්මාණය කරන හේතු අතරින් එකක් තමයි චිත්ත. ඉතින් දෙර පේන්නේ නැති වුණාට මනස විසින් කරපු නිර්මාණයක් තමයි ශරීරය කියන්නේ. දැනුත් එහෙමයි. මනසට අවශ්‍ය නම් පුළුවන් හිතල ශරීරය මහත් කරගන්න, කෙට්ටු කරගන්න පුළුවන්. අවශ්‍ය නම් ඒ විදිහට කටයුතු කළොත් කිසියම් ප්‍රමාණයකට කෙනෙක්ගේ ශරීරය කෙට්ටු කරගන්න, මහත් කරගන්න පුළුවන්. කෙට්ටු මහත් කරගන්න එක පැත්තකින් තිබ්බත් ප්‍රසන්න අප්‍රසන්න කරගන්න පුළුවන්. මූණ ප්‍රසන්න කරගන්න පුළුවන්, මූණ අප්‍රසන්න කරගන්න පුළුවන්. එතන මූණ ප්‍රසන්න කරගන්නවා කියා හිතා හෝ අප්‍රසන්න කරගන්නවා කියා හිතා හෝ කටයුතු නොකළට අප හිතන දේ අනුව ප්‍රසන්න වෙනවා අප්‍රසන්න වෙනවා. සමහර විට බලන්න පැත්තකට වෙලා ওই පාරක් අයිනට වෙලා පාර යනින මිනිසුන්ගේ මූණ දිහා විනිශ්චය කරන්න නෙමෙයි එහෙනම් බලාගෙන ඉන්න. මේ මූණ වල ලියවි තිබෙන කතාන්දර බොහෝම බැරෑරුම් ස්වභාවයෙන් මහා බරක්කොළුවට තියාගෙන යවිදිනකොට කෙනෙක්ගේ මුහුණේ දක්වන ඉරියව් දකින්න ලැබේ. කිසිම භෞතික බරක් නැහැ. අත් දෙකෙත් නැහැ, කරෙත් නැහැ, උරෙත් නැහැ, ඔළුවෙත් නැහැ. නමුත් බලන්න බොහෝ දෙනෙක්ගේ මන මුහුණේ පිළිපිබු කරන්නේ මහා බරක් ඔසවාගෙන යනකොට අර ඇතිවෙන වෙහෙස, මහන්සිය. මොකක්ද මේකට හේතුව? ඔබ දැක්කේ සමහර විට ඔබ මුණ ගැහෙන්න තේන අයගේ මුහුණු දිහා බැලුවාම පෙනේ. මොකක්ද හේතුව? භෞතික බරක් නෙමෙයි, කිසිම දෙයක් නෑ. එතකොට ඒ බලන්න මහා බරක් ආල් මුට්ටයක් ඔසවගෙන යන සිමෙන්ති මුට්ටි මිටියක් ඔසවගෙන යන කෙනෙකුට දැනෙන බර සමහරට ඊටත් වඩා බරක් අර කිසිම භෞතික ග්‍රෑන්ඩ් 250ක්වත් අපේ නැතුව යන කෙනෙක්ගේ මූණේ පෙනෙන්නේ කොහොමද? සමහර විට ඔය පාරේ බඩු පටවන අය ගෝණි දෙක තුන කරේ තියාගෙන බොහොම හිනා වෙවි යනවා දැකලා ඇති. කෑ ගහගෙන සින්දු කීකේ යනවා මහා බරක් කරේ දාගෙන. ඒතර කිසිම භෞතික බරක් නැතිව කොහොමද කෙනෙකුගේ මුහුණට එපමණ පීඩනයක් එන්නේ? අන්න මානසික බර. ඉතින් කතා කරලා බැලුවොත්, ඇහුම් කන් දීලා බැලුවොත්, හොයා බැලුවොත්, විමසා බැලුවොත්, කල්යාණ මිත්‍රවරුනි, අපට දැනගන්නට ලැබෙයි ඒ ඇත්තන්ගේ හිතේ තියෙන බර. ඉතින් මොකක්ද ප්‍රශ්නයක්? දැන් මේ බරක් කියලා කියන්නේ ප්‍රශ්නයක්, මානසික බරක්. ප්‍රශ්නයක් මුදල් පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, පවුලේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, රෝගයක් පිළිබඳ ගැටලුවක් වෙන්න පුළුවන්, කුමක්කෝ මොකක් හරි ප්‍රශ්නයකට. මේ ප්‍රශ්නයක් කියන්නේ මානසික වික්ෂිප්ත භාවයක්. ඉතින් හොඳට බලන්න කල්යාණ මිත්‍රවරුනි, ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද කියලා හොඳට හිතලා බලන්න. මොකකටද ප්‍රශ්නයක් කියන්නේ? මනස විසින් හදාගනු ලබන අවුලකට. මනස අවුලකට පත් වෙනවාද? ඒ ප්‍රශ්නයක්. අදට ප්‍රශ්නයක් කියන්නේ අවුල් වූ මනසයි. මනස අවුල් නැත්නම් එතන මේ බරක් දැනෙන්න හේතුවක් නැහැ. අදට කිසියම් අවස්ථාවක දැනෙනවා නම් වෙහෙසක්, බරක්, අන්න එතන අවුලක් හිතේ තියෙනවා, ගැටලුවක් තියෙනවා, සංකීර්ණතාවයක් හිතේ තියෙනවා. ඊට බලන්න මේ හිතන විදිය අනුවයි ඔය සංකීර්ණතාවේ එන්නේ. ඒ ප්‍රශ්න නැත්තේ නැහැ. ප්‍රශ්න කියන ඒවා අපි වචනෙන් පාවිච්චි කරොත් ගැටලු තියෙනවා, අභියෝග ජීවිතයකට තියෙනවා, මොනවා නොකර හිටියත් අභියෝග තියෙනවා. දැන් බලන්න හොඳටම, දැන් අප කියනවා මම ප්‍රශ්නයක් නිසා සති ගාණක් දැන් දුක් විඳිනවා, මාස ගාණක් මේ ප්‍රශ්නේ හින්දා පීඩා විඳිනවා, අවුරුදු ගාණක් පීඩා විඳිනවා. දැන් එහෙම නිදාන කතා අහන්න ලැබෙනවා. ප්‍රශ්න වලින් පීඩා විඳින ඇත්තන්ගෙන් අහන්න ලැබෙනවා, අප කාටත් අහන්න ලැබෙනවා. සමහරවිට අපටත් හිතෙනවා මේ දේ හින්දා මම දැන් කොච්චර දුක් විඳිනවද. සංසාර දුක ගැන නෙමෙයි කියන්නේ, මේ මොකක් හරි කාරණයක් අල්ලගෙන. දෙවි එහෙම කියනකොටයි හිතනකොටයි අපටත් හැඟෙනව ඇත්ත තමයි. මේ ප්‍රශ්නේ පටන් ගත්තේ අවුරුදු 5කට කලින්, තාම විසඳිලා නැහැ. ඒතර විසඳිලා නැති නිසා එදා මෙදා තුර මේක විසඳන කල්ම මේ බරින් ඉන්න වෙනවා. මේ ඉන්න යන්නේ කෑම කන්න බැ. මේ එහෙම තමයි. නමුත් ඇත්ත ඒක නෙමෙයි කියලා. හොඳට බලන්න, ඔය ඕනෑම ප්‍රශ්නයක් කියන දේ හිතනකොටයි ප්‍රශ්නයක් බව දැනෙන. කොච්චර සංකීර්ණ ගැටලුවක් වුණත් මතක් වෙනකොටයි ඔය බර හිතට දැනෙන. මූණ රැලි වැටෙන්නේ, සුසුම් පිට වෙන්නේ හිතනකොට, ඒ ගැන මතක් කරනකොට. එය මතක නැති වෙලාවට හිත ටිකක් සැහැල්ලුයි, මූණ සැහැල්ලුයි. ඉතින් මෙතනින්ම ඔප්පු වෙනවා මේ දිගටම තියෙන සදාකාලික කියලා කියන්න පුළුවන් ප්‍රශ්න නැහැ. එහෙම ප්‍රශ්න නැහැ. හිතනකොටයි ඕනම ප්‍රශ්නයක් දැනෙන්නේ අපිට. ඒ දේ ගැන හිතන්නේ නැති වෙලාවට දැනෙන්නේ නැහැ. දැන් මේ මතුවෙන වැදගත්ම කාරණේ තමයි මේ ප්‍රශ්න ගැටලු හිතන විදිහ නිසා සහ සිටීම නිසා අපට දැනෙන බව. වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි, හිතන විදිහයි සිටීමයි නිසායි දැනෙන්නේ. හිතයි හදාගන්නේ සිටිවිලි එකතු කරලා, මතකයන් එකතු කරලා, බලාපොරොත්තු එකතු කරලා අන්න ප්‍රශ්නයක් හදාගන්න. ඉතින් හදාගත්තට පස්සේ හදාගත්ත ප්‍රශ්නේ නිසා ප්‍රශ්නය හදාගත්ත මනස පීඩාවට පත් වෙනවා. ඉතින් මේක තමයි එක පැත්තකින් විහිළුව කල්යාණ මිත්‍රවරුනි, අනිත් පැත්තෙන් සංවේගයට හේතුව. මොකද්ද? මේ මනසම තමන්ට දුක හදාගන්න. මේ කවුරුවත් කොහේ හරි තරහකාරයෙක් හදලා දෙනවා නම් ඒකේ මොකක් හරි සාධාරණයක් තියෙනවා. මෙතන අසාධාරණම දේ මොකද්ද? තමන්ගේම මනස වියනවා ගැත්තම දුක නෙමෙයි. පිසිනවා ආහාරයක් දුක නෙමෙයි. ඉතින් ඒ මනසටම අනුභව කරන්න වෙනවා තමන් විසින්ම පිසු ඒ දුක් කන්දරාව, වෙන කවුරුවත් නෙමෙයි. මෙන්න මෙයයි මෙතන තියෙන එක පැත්තකින් හාස්‍ය ජනක කාරණය, අනිත් පැත්තෙන් සංවේගයට හේතුව. එතකොට මේ ශරීරයට අපි වද දෙන්නේ, මනසට වද දෙන්නේ, සමස්තයක් විදිහට ජීවිතේටම දුක් දෙන්නේ මනස විසින්මයි, වෙන කවුරුවත් විසින් නෙමෙයි. ඉතින් මේ කාරණය විහිළුවක් වුණා, අනිත් පැත්තෙන් සංවේගයට හේතුවක් වුණත් මෙතනම තියෙනවා සතුටට කාරණේකුත්. මොකද්ද? හිත නම් දුක හදන්නේ, ඒ හිතටම පුළුවන් දුක හදන්නේ නැතුව ඉන්න. මෙන්න මේ කල්යාණ මිත්‍රවරුනි, මෙන්න මේ වැදගත් සාධකය තමයි බුදුදහමින් මතු කරලා ගත්තී. කුමක්ද? මේ දුක හදන හිතටමයි පුළුවන් දුක නැති කරන්න. ඒ තර්කානුකූලයි. ප්‍රශ්නය ඇති කරන කෙනාටමයි පුළුවන් විසඳුමක් දෙන්න. ඉතින් ඒ නිසා මෙතන මේ ඔබත් මා භාවනාව තුළදී වෑයම් කරන්නේ කල්යාණ මිත්‍රවරුනි, අප තුළම තිබෙන විසඳුමක් මතු කරගන්නට. කාගෙන්වත් විසඳුම් හොයන්න නෙමෙයි. දැන් සමහර විට දැක ඇති, සමහර විට අසා ඇති විවිධ ආගමික සම්ප්‍රදායන් තුළ භාවනාවන් තියෙනවා. මේ බුදුදහමේ විතරක් නෙමෙයි වාඩි වී ඇස් වහගෙන ඉඳීම තියෙන. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙක් කියන මේ හැම ආගමිකම භාවනාව තියෙනවා. මේ මොකද්ද? ඒ ඇත්තන් කියන්න හදන්නේ ඇස් වහගෙන වාඩි වෙලා. ඇස් වහගෙන වාඩි වෙලා මොකද්ද කරන්නේ? එයයි වැදගත් වෙන්නේ. ඇස් වහගෙන වාඩි වී සිටීම නෙමෙයි. එතකොට බලන්න, අන්න ඒ ප්‍රශ්නේ ඇහුවහම ලැබෙන උත්තරේ මොකද්ද? ඇස් වහගෙන වාඩි වෙලා ඇස් වහගෙන අන්න තමන්ගේ ප්‍රශ්න විසඳා දෙන ලෙස කාගෙන් හරි ඉල්ලා සිටිනවා. අපි යාඥාව කියන්නේ ඒක. ඉතින් ඔය භාවනාව කියලා කිව්වට බොහෝමයක් සම්ප්‍රදායන්වල භාවනාව කියලා කරන්නේ එක තමයි. මේ අපිට තියෙන ප්‍රශ්න ටික, ආර්ථික ප්‍රශ්න, ජීවිතයේ ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, පෞලික ප්‍රශ්න, මේවා ලැයිස්තුවක් හදාගෙන ඇස් වහගෙන මේ ලැයිස්තුවේ තියෙන ප්‍රශ්න ටික විසඳා දෙන්න කියා කාගෙන් හරි ඉල්ලනවා. ඉතින් ඒකල එකට භාවනාව කියනවා. ඒක වරදක් නැහැ මොන වචනේ පාවිච්චි කරත් නමුත් මේ වෙනස හඳුනා ගන්න මේ භවනාව තුල කල්යාණ මිත්‍රරුනි ඔබත් මාත් කාගෙන්වත් ඉල්ලා සිටින්නේ නැහැ අපේ ප්‍රශ්න විසඳා දෙන්න කියලා අප කිසි කෙනෙක් කරන්නේ නැහැ ඒ වෙනුවට ඒ වෙනුවට හිත පුහුණු කරනවා මනස පුහුණු කරනවා ප්‍රශ්න හදාගන්නේ නැතිව හිතන්න හදාගත්ත ප්‍රශ්න දිහා සැහැල්ලුවෙන් බලන්නට අන්න ප්‍රශ්න හදාගත්ත හිතම පුහුණු කරනවා ප්‍රශ්න විසඳා ගන්නට එතන භාවනාව කියන්නේ ඒ බඳු මානසික පරිවර්තනයකට එහෙම නැතුව මේ ප්‍රාතිහාර්යයකට නෙමෙයි ප්‍රාතිහාර්යයකට නෙමෙයි පරිවර්තනයකට හැබැයි පරිවර්තනයේට කාට හරි කියන්න පුළුවන් ප්‍රාතිහාර්යක් කියලා ඒක ප්‍රාතිහාර්යයක් තමයි මොකද්ද අපි හිතමු කවුරු හරි දොස් කියනකොට කුපිත වෙන හිතක් තියෙන කලබල වෙන හිතක් තියෙන ඉතින් ඒක ප්‍රාතිහාර්යයක් නෙමෙයි කෙනෙක් බනිනකොට තරහ එනවා කියන එක මොකද්ද තියෙන ප්‍රාතිහාර්යය හැබැයි එහෙම වචනයක් එහා මෙහා වෙනකොට කුපිත වෙන මනසක් භාවනාව තුළින් පරිවර්තනය වෙනවා නම් කුපිත නොවන තත්වයකට නොකිපෙන තත්වයකට දැන් බැන්නට ඉස්සර වගේ තරහ යන්නේ නැහැ ඉස්සර වගේ රත් වෙන්නේ නැහැ ඉස්සර වගේ අර අප දැම්ම වගේ පුපුරන්නේ නැහැ ඉතින් ඒක ප්‍රාතිහාර්යය ඒ මහා ප්‍රාතිහාර්ය මක්නිසාද ඒ ප්‍රාතිහාර්ය කල්යාණ මිත්‍රරුනි ඒ පරිවර්තනය කාටවත් කියලා කරගන්න බෑ මොන විදිහ බලයක් තියෙන කෙනෙකුට හරි කියලා පුළුවන් ද බලන්න තමන්ගේ තරහ අඩු කරලා දෙන්න කියන්නේ කාට හරි මොන භෞතික බලයක් දේව බලයක් එහෙම නැත්නම් විශ්ව ශක්තියක් ඔය මොකක් හරි තියෙන කෙනෙකුට ඒ බලවේගයකට ගිහින් කියන්න මගේ තරහ අඩු කරලා දෙන්න බෑ ඒ කවදාවත් වෙන්නේ නැහැ ඒ මහා ප්‍රාතිහාර්යය කිසිම බෙහෙතක් තාම හදලා නැහැ තරහ අඩු වෙන්න හැබැයි භවනාවෙන් පුළුවන් ඒ ප්‍රාතිහාර්යයේ ඔබත් මාත් දකිනවා ටික දවසක් හරි භවනා කළොත් අන්න තමන්ටම තේරෙනවා තමන්ගේ කෝපේ අඩුවීම තමන්ටම දැනෙනවා ඒ මහා ප්‍රාතිහාර්ය කෝපේ නිසා මහා විනාශයන් කරගත් ජීවිතයකට කෝපය කොහොමද පාලනය කරගන්නේ කියා විසඳුම් ඒ මේ අත හොයමින් නොවිසඳෙන තැනක හිටිය කෙනෙකුට පුංචි භවනාවකින් කෙටි කාලයකින් තේරෙන්න පටන් ගන්නවා තරහේ ලොකු අඩුවේ. ඉතින් ඒ නිසා ඒ මහා ප්‍රාතිහාර්යයක් කියන්නේ මානසික පරිවර්තනය තමයි ලෝකයේ තියෙන ඉහළම ප්‍රාතිහාර්යය. ඒ නිසා බුදුදහමේ කියනවා මේ අනුශාසනා පාටිහාර්ය තමයි ලොකුම ප්‍රාතිහාර්යය. මනසක් වෙනස් කරන්න පුළුවන් නම් ඒ තමයි ලොකුම ප්‍රාතිහාර්යය. මෙතන නැති දෙයක් මවල පෙන්නන එක උඩින් යන එක හිතේ තියෙන දේ කියන එක ඒවනේ මේ ලොකු ප්‍රාතිහාර්යය. මනස වෙනස් කරන්න පුළුවන් නම් මනසක් වෙනස් කරන්නට අවශ්‍ය උපදේශයක් දෙන්න පුළුවන් නම් සුදුසු උපදේශයක් ගැළපෙන උපදේශයක් ඒ තමයි ලොකුම ප්‍රාතිහාර්යය. එතකොට අපි මේ උත්සාහ කරන්නේ අපේම හිත වෙනස් කරගන්න. මොකටද? සෙල්ලමකටද? විනෝදාංශයක් විදිහටද? කාලය ගත කරන්න වෙන ක්‍රමයක් නැති නිසාද? නැහැ. ඒ කිසිවත් නිසා නෙවෙයි. භාවනාවේ විනෝදයක් තියෙන එක ඇත්ත. භාවනාවෙන් ලොකු විනෝදයක් ලැබෙනවා. සමහර විට එබඳු විවේකයක් වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ. භාවනාවෙන් ලැබෙන විනෝදය. හැබැයි ඒ විනෝදයටම නෙමෙයි භාවනා කරන්නේ. අපිට ඕනේ අපේ හිත වෙනස් කරගන්න. අපට අවශ්‍යයි අප හිතන විදිහ වෙනස් කරගන්න. අන්න ඒ සඳහායි භාවනාව තියෙන්නේ. දැන් ඒ විදිහට කල්යාණ මිත්‍රවරුනි භාවනාවට දෙන්න සරල ඒ වගේම ප්‍රායෝගික අර්ථකථනයක්. Tamanට තේරෙන අර්ථකථනයක්. ඇයි මම භාවනා කරන්නේ? එතකොට අර පොත්වල තියපු කාරණා නෙමෙයි. අපි කියවන පොත්වල තියෙනවා විවිධ ප්‍රතිඵල භාවනාවෙන් ලැබෙන. ඉතින් ඒක හොඳයි. ඒව සමහර විට ලැබෙන්නත් පුළුවන්. හැබැයි ඒ සඳහා නෙමෙයි. තමන්ගේ ප්‍රශ්නේ අඳුනගන්න. මා හිතන විදිහ නිසා මා මේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. මගේ මනස නිසා මගේ ජීවිතේ මහා සංකීර්ණ වෙලා. මගේ මනස නිසා මා ඉන්නේ ලොකු අසහනයක. කොයි වෙලේ හරි අසහනයක් මා අත්දකින්නවද? ඒ මනස නිසායි. හිතන විදිහ නිසා, චින්තනයේ නිසා. වෙන කවුරුවත් නිසා නෙමෙයි. වෙන දෙවි කෙනෙක්, බ්‍රහ්මෙක්, අම්මා තාත්තා නිසා නෙමෙයි. මේක හරීම වැදගත්. මේ අපට ඉතාම ඉක්මනින් අමතක වෙන දෙයක්. දැන් අපි සතුටින් ඉන්නකොට, සොම්නසින් ඉන්නකොට, හිනාවෙවි ඉන්නකොට, විනෝදයෙන් සහ ප්‍රීතියෙන් ඉන්නකොට, කල්යාණ මිත්‍රවරුනි, එහි 100%ක අයිතිය අපි ගන්නවා. මම සතුටින් ඉන්නවා. මට සතුටින් ඉන්න පුළුවන් කියලා. හැබැයි පුංචි හරි අසතුටකින් ඉන්නකොට, පුංචි හරි වේදනාවකින් පෙළෙනකොට, අන්න ඒ පුංචි වේදනාවේ වගකීම අපි අතට ගන්නේ නැහැ. ඒ වගකීම අපි දෙනවා තව කාගේ හරි අතට. ළඟ ඉන්න කෙනෙක්ගේ අතට, අම්මගේ අතට, තාත්තගේ අතට, මහත්තයාගේ, භාර්යාවගේ, දරුවෙක්ගේ, අසල්වාසියෙක්ගේ, කාගේ හරි අතට දෙනවා. මේ අසතුටට හේතුව අහවල් කෙනයි. පේන කෙනෙක් නැත්නම් නොපෙනෙන කෙනෙකුට දෙනවා. කර්මයක දෙනවා. කොහාට හරි දීලා අපි අත පිහිදාගෙන බලාගෙන ඉන්නවා. අන්න මගේ දුක ප්‍රතිහාරයකින් වගේ නැති වේවි. හරියට ලොතරැයියක් හැදෙන එක වගේ. දැන් ලොතරැයි බතක් අරගෙන ඒක අද්දවා ගන්න ක්‍රමයක් නැහැ. තියෙනවද ක්‍රමයක්? ඔය විකුණන පාරේ කෑ ගහව විකුණන ලොතරැයි පතක් අරගෙන ඒක අද්දවා ගන්න ක්‍රමයක් තියෙනවා. දිනුම් අද්දවා ගන්න. එහෙම ක්‍රමයක් නැහැ. ඉතින් හිතේ තින් අනේ මේකට පළවෙනි තැන ලැබේවා ලැබේවා කිකි අපි ලොතරැයිය ගත්ත දවසේ ඉඳලා ඒ දිනුම් අදින කල්ම ගත්ත කෙනා හිත හිතිනවා. ප්‍රාර්ථනා කර කර නැච්චරයි. වෙන ක්‍රමයක් නැහැ. ඉතින් ඒ වගේ තමයි බොහෝ විට අපේ චින්තනය වැඩ කරන්නේ. මේක විසඳේවා විසඳේවා විසඳේවා, ප්‍රශ්න නැති වේවා කීකී ඉන්නවා හිත හිත. නැති කරගන්නේ නැහැ. නැති කරගන්න නම් ප්‍රශ්න ඇති වෙන විදිය, ප්‍රශ්න ඇති කරගන්න ආකාරය, ප්‍රශ්න හටගන්න විදිය, ප්‍රශ්නවල සමුදය අපි දකින්නට ඕනේ. කවුද දකින්නට ඕනේ? ප්‍රශ්න ඇති කරගන්න කෙනාම. වෙන කෙනෙක් දැක්කට වඩා නෑ. ඒ හිතම දකින්නට ඕනේ. ඒ හිතම ප්‍රශ්නය හදාගන්න හිතම දකින්නට ඕනේ. මෙන්න මා ප්‍රශ්නයක් හදාගන්නවා. මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්නය හදාගන්න. බීජයක් හිටෝනවා. ප්‍රශ්නේ නැමැති බීජයක් හිටෝල ඒ බීජේ වැවෙන්න ඕනේ. ප්‍රශ්න කියන අස්වැන්න ගන්න අවශ්‍ය වෙන පෝර දාලා එකතු කරලා, සිතිවිලි එකතු කරලා, සංස්කාර කියන්නේ ඒකනේ, ඌව එකතු කරලා එකතු කරලා අන්තිමට හිතෙව්වේ දුක නැමැති බීජයක් නම් කපාගන්නේ මහා පරිමාණයෙන් දුක නැමැති අස්වැන්නයි. ටොන් ගාණින් කපා ගන්න. ඉතින් අස්වැන්න එනකල් බොහෝ විට මේ දුක වපුරපු ගොවියා හෝ ගෙවිලිය දන්නේ නැහැ මේ මා හිටෝල හැද දිවාරය වතුර දාලා මේ පෝර දාලා පරිස්සම් කරලා බලාගත්තේ දුක නැමැති බීජයයි කියලා. ඒක දන්නේ නැහැ. ඒ බීජය දැන් පුංචි බීජයක් අරගෙන බලන්න ඒකේ කොනවත් ලියලා නැහැ. මේකේ මොන වගේ ඵලයක් ලැබෙයිද, මොන වගේ අස්වැන්නක් ලැබෙයිද, වසක්ද විසක්ද, ඒ මොනවත් ඒ පුංචි බීජයක ලිත නිකම්ම නිකම් බීජයක්. ඉතින් ඒ බීජේ විනිවිද එහි අස්වැන්න කැබඳු වෙයිදයි දකින්නට ලොකු නුවණක් ඕනේ. ඉතින් එහෙම නුවණක් නැති නිසා අපි හිතවන්නේම දුකේ බීජයක්. වපුරන්නේම දුකේ බීජයක්. ක්‍රෝධේ බීජයක්. ශෝකේ බීජයක්. පසුතැවිල්ලේ බීජ වපුරන ගොවියන් සහ ගෙවිලියන් තමයි සාංසාරික සත්වයන් වන ඔබත් මමත්. ඉතින් මේ වපුරන්නේ කොහේද? අපේ හිත ඇතුලේ. මනස තුල අපි කරන ගොවිතැනක් තියෙනවා, වැපිරීමක් තියෙනවා. පේන්නේ පිටින් බැලුවට. මනසම දන්නේ නැහැ තමන් මොනවද මේ වපුරන්නේ කියලා. ඉතින් ඒක තමයි අවිද්‍යාව කියන්නේ. මහා සැප අත්වැන්නක් ලැබෙයි කියා හිතාගෙන දුකෙහි බීජයන් වපුරනවා. ඉතින් ඒ තමයි අවිද්‍යාව. අවිද්‍යාව විස්තර කරන්න ඉන්නේ දුක දන්නේ නැති තමයි අවිද්‍යාව. මේ වපුරන්නේ දුකක් කියන එක දන්නේ නැහැ. හිතන්නේ සැපක් කියලා. ඒ සැපක් කියලා හිතාගෙන තමයි ඔය ඕනෑම දෙයක් ගැන හිතන්න පටන් ගන්න. මනස ඕනෑම දෙයක් ගැන කල්පනා කරන්න පටන් ගන්න. හැබැයි කල්පනාව නැමැති ගොවිතැනේ අවසානයේ අන්න තමන්ට නෙලා ගන්න වෙනකොට ප්‍රතික්ෂේප කරන්න බැහැ ඒ ලද අස්වැන්න. ඒක කපා ගන්න වෙනවා. ඒතර කපාගෙන බලනකොට මහා දුක්ඛන්දරාවක් තමයි තමන්ට නෙලා ගන්න වෙලා තියෙන්නේ. තමන් නෙලාගෙන තියෙන්නේ. ඒකට කාටවත් බැන්නට වැඩක් නැහැ. කාටවත් දොස් කිව්වට වැඩක් නැහැ. කොහෙවත් ඉන්න කෙනෙක් ඒකට වග කියන්න බැඳිලා නැහැ. මේ දුකට වග කියන්න ඕනේ තමයි මේ කාරණේ ඔයිටත් වැඩිය පැහැදිලිව විස්තර කරන ඔය දේව දූත සූත්‍රයේදී. කෙනෙකු මිය ගියාම සමහර විට අපායට යනවා, යම ලෝකෙට යනවා. ගියාම ඒ යම රජ්ජුරුවෝ ඒ තැනැත්තාට කියනවා ඔබ ජීවත් වෙලා ඉන්න කාලේ මේ අකුසල කරලා තියෙනවා. කියන්නේ මේ දුකෙහි බීජයන් වපුරලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ ඔබ වපුරපු අස්වැන්න නෙලා ගන්න වෙනවා. ඒකට දෙමව්පියන් වග කියන්නේ නැහැ. මේ අමරජ්ජරුව කියන පණිවිඩය. ඒකට දෙවි කෙනෙක් වග කියන්නේ නැහැ. වෙන කවුරුවත් වග කීක ඔබයි වග කියන්නේ. එතකොට බොහෝ දෙනෙක් කියන නෑ මම එහෙම කරේ නෑ, මම මෙහෙම අපායන්ද හිතාගෙන කිසිම දෙයක් කළේ නෑ. ඇත්ත අපායන්ද හිතාගෙන කවුරුවත් මොනවත් කරන්නේ, අපායට යන්න කවුද ටිකට් ගන්නේ, එහෙම කවුරුවත් කරන්නේ. නමුත් අපි වපුරන බීජ සමහර විට අපේම අපාය නිර්මාණය කරනවා. එතන කවුද අපාය නිර්මාණය කරන්නේ? යම රජ්ජුරුව නෙමෙයි, යම පල්ලන් නෙමෙයි. අපේම හිත තමයි අපාය නිර්මාණය කරන්නේ. මේ ලෝකයේ ඇතුළෙත් අපායක් තියෙනවා නේද? බොහෝ දෙනෙක්ට ගෙදර අපාය වගේ, රස්සාව කරන තැන අපාය වගේ, තමන්ගෙන ශරීරයේ අපාය වගේ, ලෙඩ දුක් වලින් පිරීලා එහෙම තියෙනවා. මේක මහා අපායක් වගේ. ගෙදරයි රස්සාව කරන තැනයි ශරීරයයි විතරක් නෙමේ කල්යාණ මිත්‍රයනි, බොහෝ දෙනෙක්ගේ මනසක් අපාය වගේ. හරීම අඳුරුයි. හරීම මහා දඬුවමක් විඳිනවා වගේ. බලන්න ලොකු දඬුවමකට යටත් වෙච්ච කෙනෙක් නිකන් ජීවිතාන්තයේ දක්වාම බරපතල වැඩ ඇතුව සිරගෙට නියමෙච්ච කෙනෙක් කොයි වගේ අසහ ඒ වගේ මහා දඬුවමකට ලක් වෙච්ච මූණවරවල් තමයි බොහෝ විට තියෙන්නේ. කොහෙන්ද දඬුව මෙයා විඳින්නේ? කවුද දඬුවන් දීලා කියන්නේ? තමන්ගේම මනස, තමන්ගේම චින්තනය. එතන මේ අපේම චින්තනයෙන් තමයි අපි බැටකන්නේ. අපේම මනසින් තමයි අපි දඬුවම් ලබන්නේ. ඔය අනිත්‍යය දෙන දඬුවම නෙමේ දඬුවම. අපේම මනසින් අභ්‍යන්තරයේ සිට අපිට ගහනවා. අභ්‍යන්තරයේ සිට අපිට බනිනවා. අභ්‍යන්තරයේ සිට අපට පීඩා දෙනවා. එතකොට මේ අපායවල අපි මේ ලෝකෙම අත්දකිනවා. ඉන්න තැන අපාය, වැඩ කරන තැන අපාය, ශරීරය අපාය, මනස අපාය. ඉතින් කොහෙ ගිහිල්ලා බේරෙන්නද? ගෙදර අපාය නම් වෙන කොහරි ගිහිල්ලා බේරෙන්න පුළුවන්. රස්සාව කරන තැන අපාය නම් අඩුම ගානේ ගෙදර ඇවිල්ලා උදේ යනකල් දිව්‍ය ලෝකෙටියා වගේ ඉන්න පුළුවන්. නමුත් මනසම අපාය නම් කල්යාණ මිත්‍රවරුනි කොහෙද යන්නේ කෙනෙක්? කොහෙ ගිහිල්ලා බේරෙන්නද? කොහෙ ගියත් ඒ අපාය කුණු නිරයක් වුණු මනසත් එක්කයි ඉඳ වෙන්නේ සහ යන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කොහේවත් ගිහිල්ලා විසඳා ගන්න පුළුවන් ප්‍රශ්නයකට නෙමෙයි ඔබත් මාත් මේ මුහුණ දීලා තියෙන්නේ සංසාරයේ කියන්නේ. කොහෙවත් යන්නේ එහෙම යන්න තැනක් නැහැයි කියන එකයි බුදුදහම මුල සිට අගටම කියන්නේ. කොහෙවත් ගියා කියලා විසඳෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ. කවුරුවත් ළඟට ගියා කියලා විසඳලා දෙන්නෙත් නැහැ. හැබැයි විසඳුමක්ත් තියෙනවා. විසඳුමක් නැති ප්‍රශ්නෙකුත් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් විසඳලා දෙන්න කෙනෙකුත් නැත්නම් විසඳෙන තැනකුත් නැත්නම් අපි හිතන්නේ විසඳුමක් නැති ප්‍රශ්න. දැන් සමහර කායික රෝග තියෙන්න පුළුවන්. ඒ රෝගවලට කිසිම රෝහලක නැහැ ප්‍රතිකාරයක්. ඒ මෙහි ඒ රෝගවලට සම්පූර්ණයෙන් සුව කරලා දෙන්න පුළුවන් වෛද්‍යවරුත් නැහැ. ඉතින් එතකොට ওই දෙකම නැත්නම් ඒ රෝහලකුත් නැත්නම් වෛද්‍යවරයෙකුත් නැත්නම් අපි කියන්නේ බෙහෙත් නැති ලෙඩක්. ඉතින් ඒ ලෙඩෙත් එක්ක ඉන්න වෙනවා මැරෙනකල්. දැන් මේ සාංසාරික රෝගය කල්යාණ මිත්‍රවරුනි ඔය වගේ තමයි. හැබැයි තමන්ටම සනීප කරගන්න පුළුවන් රෝගී කෙනෙක් තමන් ආතුර වෙලා සිටින්නේ. තමන්ටම සුව කරගත හැකි, තමන්ටම බෙහෙත් දිය හැකි ආබාධේ කෙනෙක් ඔබත් මාත් ආබාධිතව සිටින්නේ. ඒ බව නොදැන අපි දුක් විඳිනවා. අපි ගිලනුන්ව සිටිනවා තමන්මයි වෛද්‍යවරයා කියන කාරණය දන්නේ නැති නිසා. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන උන්වහන්සේ හදපු දෙයක් නැහැ. දැන් බුදුහාමුදුරෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිසි දෙයක් හැදුවේ නැහැ. අලුතෙන් නිෂ්පාදනය කළේ නැහැ. උන්වහන්සේ සත්‍යයේ හදපු කෙනෙක් නෙමෙයි. එහෙනම් මොකද්ද කළේ? මේ සත්‍යයට යන පාර වැහිලා තිබුණා. කවුරුවත් කාලාන්තරයක් තිස්සේ නොගිය නිසා ඒ පාර දැන් වල්මත් වෙලා. පාරයි පාර නොවන තැනයි හොයාගන්න බෑ. මග සහ නොමග දැන් එක වගේ. මග නොමග වෙලා. ඉතින් ඒ ඕනෑම පාරකට වෙන්න පුළුවන්. අඩි පාරකට, මහපාරකට, ඕනම දෙයකට වෙන්න පුළුවන්. මේ සත්‍යයේ නැමැති පුරයට යන පාර, ඒ පැරණි පාර, මිට කලින් බුදුවරු ගිය පාර, අබුද්ධෝත්පාද කාලවල කිසි කෙනෙක් ගමන් නොකරන නිසා ඒ පාර වැහිලා යනවා. කවුරුවත් වැහුවේ නැහැ. නොයන නිසා පාර නොපෙනී යනවා. අන්න ඒ පාර නැවත සොයා ගැනීමකුයි බුදුහාමුදුරුවෝ කළේ. පාරක් කැපුවේ නැහැ. අර අලුත් පාරක් කැපුවේ නැහැ. පරණ පාරම ආපහු හොයාගත්තා. දැන් මේ පාර කොහෙද තිබුණේ? කොහෙද තියෙන්නේ? කොහෙ තිබ්බ පාරක්ද බුදුහාමුදුරෝ හොයාගත්තේ? මේ මහ පොළොවේ දැන් පාරවල් කිව්වාම පාරවල් හතරක් අපි දන්නවා. එකක් තමයි මහ පොළොවේ තියෙන පාරවල්. අනිත් එක ඔය ඒ වගේ තමයි යන්නේ මිනිස්සු යන්නේ බයිසිකල් වාහන ඔක්කොම යන්නේ. ඊළඟට දියේ යන පාරවල් තියෙනවා. නැව් එහෙම යන පාරවල් තියෙනවා. මූඩ පුරාම නැව් යන්නේ ඒ පාරවල් වල තමයි යන්නේ. ඊළඟට අහස් යාත්‍රා යන පාරවල් තියෙනවා. අහස ඉමක් කොටක් නොපෙනුනාට මුළු අහස පුරාම අහස් යාත්‍රා යන්නේ નિયમિત ගමන් මාර්ගයේ තමයි යන්නේ. හතරවෙනි පාර තමයි මේ බුහු ගර්භේ පාරවල් තියෙනවා. ඒ කියන්නේ පොළොව යට බිම් ගෙවල් වගේ හැදලා පාරවල් තියෙනවා. ඔය හතරෙන් කොහේවත් තියෙන පාරක් නෙමේ බුදුහාමුදුරු හොයාගත්තේ. අහසේ තියෙන පාරක්වත්, අභ්‍යවකාශයේ තියෙන පාරක්වත්, මහ පොළොව මත තියෙන පාරක්වත්, දියේ තියෙන පාරක්වත්, පොළොවේ පොළොව ගර්භයේ තියෙන පාරක්වත් නෙමේ. කොහේද ඒක තියෙන්නේ? මනසේ තියෙන පාරක්. අන්න ඒකයි වැදගත්ම කාරණේ කල්යාණ මිත්‍ර. අමතක කරන්න එපා, විමුක්ති මාර්ගයේ තියෙන්නේ තමන්ගේ මනසේ බව. ඒතර උන්වහන්සේගේ මනසේ තිබුණු නමුත් මෙපමණ කාලයක් මතු නොවුණු ඒ මාර්ගයේ උන්වහන්සේ මතු කරගත්තා. එහෙම නැතුව දැන් අර උපමාව කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කොහෙවත් තියෙන පාරක් තමයි මෙච්චර කාලයක් වල් වැඩිලා තිබිලා බුදුහාමුදුරුව මතු කරගත්තේ කියලා. නෑ, කොහෙවත් තිබුණු පාරක් නෙමෙයි. ඒක මනසේ තිබුණු. මනසයි වල්මත් වෙලා තිබුණේ. ඒ වල්මත්ත තිබුණු මනස නොමග ගිය මනස හරි මගට ගත්තා. හරි මගට. ඉතින් හරි මග තමයි එනේ ඔය මාර්ගය ගැන කියන හැම තැනම හරි කියන වචනේ පාවිච්චි කරන්නේ සම්මා. මේ ආර්ය මාර්ගය ගැන කියනකොට හැම තැනම කියන හරි මඟ, හරි දෘෂ්ටිය, සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප. එහෙමනේ කියන්නේ. ඒ කියන්නේ හරි මඟට. එතකොට වැරදි මාර්ගයක තමයි මනස ගියේ. ඒතර වැරදි මාර්ගයේ තියෙන්නේ මනසෙමයි, හරි මාර්ගයේ තියෙන්නේ මනසෙමයි. කාගේ මනසද? බුදුහාමුදුරන්ගේ මනසේ විතරක් නෙමෙයි හැම කෙනෙක්ගේම මනසේ ඔය ආර්ය මාර්ගයේ තියෙන. නැත්තම් කවදාවත් කල්යාණ මිත්‍රවරුනි අපිට විමුක්තියක් නැහැ. ඒ අපේ මනස තුල නැතිනම් ඔය දුක නැති කරන මාර්ගය අපිට කවදාවත් විමුක්තියක් නැහැ. ඒක වෙන කෙනෙක්ගේ ළඟ නම් තියෙන්නේ, වෙන කොහේ හරි නම් තියෙන්නේ. අන්න එහෙමනම් යාඥා වර්ථවත් ඉල්ලා සිටීම තේරුමක් තියෙන වැඩ. එහෙ තේරුමක් නැති අර්ථ ශූන්‍ය ක්‍රියාවක් වෙන්නේ දුක නැති කරන මඟ තමන්ගෙම හිතේ තියෙන නිසා. ඒතර තමන්ගෙම හිතේ තියෙන දුක නැති කරන බෙහෙත තමන් ගන්න නැතුව කාගෙන් හරි ඉල්ලා හිටියට වැඩක් නැහැ. අන්න භාවනාව කියන්නේ තමා තුල තිබෙන හරි මාර්ගය මතු කර ගැනීමටයි. එය අප හැම දෙනෙක් තුලම තියෙන, හැම කෙනෙකු ළඟම තියෙන. අහවල් කෙනා ළඟ නැහැ කියන්න බෑ. බෞද්ධ වේවා අබෞද්ධ වේවා හැම මනුෂ්‍ය හිතක් ඇතුළෙම ඔය හරි මාර්ගය තියෙනවා. හැබැයි අර බුදුහාමුදුරුවෝ කිව්වා වගේ ඒක වැහිලා තියෙන්නේ, වල්මත් වෙලා තියෙන්නේ, නොමග ගිහිල්ලා තියෙන්නේ. අවශ්‍ය නම් හරි මඟ පෙන්වීමක් ලැබුවොත් අන්න තමන්ට පාදා ගන්නට පුළුවන් දුක නැති කරන මාවත. හැම කෙනෙකුටම ඒ අයිතිවාසිකම තියෙනවා. කාගේවත් දුක නැති කිරීමේ අයිතිවාසිකම නැති කරලා නැහැ, නැති කරන්නත් බෑ. කාටවත් ඒ වරප්‍රසාදේ දීලා නැහැ. ඒ බලය, ඒ අධිකාරී බලය දීලා නැහැ මේ හැම මිනිස්සෙකුටම සතු වරප්‍රසාදේ. මොකද්ද? තරහ නොගෙනීමේ වරප්‍රසාදේ, ශෝක නොකර සිටීමේ වරප්‍රසාදේ, සුසුම් හෙලන්නේ නැතිව ජීවිතේට අකම්පිතව මුහුණ දීමේ වරප්‍රසාදය. එය මූලික මිනිස් අයිතිවාසිකම. මිනිස් අයිතිවාසිකම් ගැන අප කතා කරනකොට මෙන්න මූලිකම මිනිස් අයිතිවාසිකම් මොනවද? දුක් විඳින්න නැතුව ඉන්න අයිතියක් තියෙනවා හැම මිනිස්සයෙක්ට. හැම මිනිස්සෙකුටම මේ අයිතිය තියෙනවා. සත්තුන්ට සමහර විට නැහැ. මොකද ඒ හැකියාව සතෙකුට නැහැ. නමුත් මිනිස්සයාට තියෙනවා දුක ඇති කරගන්නේ නැතුව ජීවත් වීමේ අයිතිය. ඒ අයිතිය කාටවත් නැති කරන්න බෑ. පෙස්සන් ගහලා හෝනියම් කරලා බැනලා තොවිල් නැතලා මොනවා කරත් කල්යාණ මිත්‍රවරුනි දුක තියෙන්නේ තමන් අතේ. දුක්ඛ නිරෝධය තියෙන්නේ තමන් අතේ. කිසි කෙනෙකුට බලපෑමක් කරන්න බෑ. ඇඟිලි ගහන්න බෑ. ඔබ පරිපූර්ණ වශයෙන්ම සර්ව සම්පූර්ණ වශයෙන්ම ස්වාධීනයි. මේ තාම වැදගත් කාරණයක්, අප අමතක කරපු කාරණයක්. මා ස්වාධීන පුද්ගලෙක්. මොකද්ද ස්වාධීනත්වය කියන්නේ? තරහ ගැනීමේ නිදහසයි, තරහ නොගැනීමේ නිදහසයි, දෙකම ඔබ සතුයි. ඔබ නිදහස් පුද්ගලෙක්. අමතක කරන්නේ මා ඔබ නිදහස් කෙනෙක් බව. අපට බොහෝම ඉක්මනට අමතක වෙනවා. අමතක කර දමා තිබෙනවා. ඉතින් මේ අපි පිළිබඳ ඇත්ත, අප පිළිබඳ ඇති සැටිය අමතක කර පරාධීන පුද්ගලයන්ති, වහල් පුද්ගලයන්ති අප දුක් විඳිනවා. ඒ වහල් භාවයේ තුල නිදන්ගතව තිබෙන නිවහල් භාවයේ දකින්න, ඒ පරාධීනත්වයේ තුල නිදාගෙන සිටින නිදහස දකින්න, අන්න ඒ නිදහස, ඒ විමුක්තිය අවදි කර ගැනීමකුයි භාවනාවෙන් කරන්නේ. වෙන කිසි දෙයක තමයි ප්‍රාතිහාර්ය. වහලෙකු නිවහල් කෙනෙකු බවට පත් වීම, පරාධීනයෙකු ස්වාධීනයෙකු බවට පත් වීම. ඊට එහා ප්‍රාතිහාර්යක් තියෙනවද? ඊට එහා ප්‍රාතිහාර්යක් අවශ්‍යද? කල්යාණ මිත්‍රවරුනි, කෝපය ඇති වෙන්නට පුළුවන්. ඒ ගැන පුදුම වෙන්න එපා. තරහ එන එක ගැන පුදුම වෙන්න එපා. පුදුම වෙන්න තරහ එන්නේ නැත්නම් දුක් වෙන එක ගැන පුදුම වෙන්න එපා. පුදුම වෙන්න හිතේ කිසිම දෙයකට කම්පනයක් එන්නේ නැත්නම් එහෙනම් පුදුම වෙන්න. හැබැයි වැදගත්ම කාරණය, කෝප වෙන විට, හිතට කෝපයක් එන විට, හිත කුපිත වෙන විට, හිතේ තරහ ඇවිස්සෙන විට මොකද්ද වෙනස භාවනාන යෝගියාගේ සහ භාවනා නොකරන කෙනාගේ? මොකද්ද වෙනසක් තියෙන්නේ? දෙන්නටම තරහ එනවා. භාවනා කළා කියලා ඒ භාවනා කරපු දවසේ තරහ සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. තරහ එනවා, දුක එනවා. මොකද්ද වෙනස? කෙනෙක් දුක විඳිනවා, කෙනෙකු කෝපය විඳිනවා, කෝපයෙන් ඇතිවෙන පීඩනය විඳිනවා, ශෝකයෙන් කෙනෙක් පීඩා විඳිනවා, අනිත් කෙනා හොයනවා ශෝක නොකර ඉන්න මාර්ගය. කොයි විදිහට හිතුවොත්, කොයි විදිහට දැක්කොත් මේ ශෝකයෙන් මට නිදහස් වෙන්න පුළුවන්ද? මේ තරහෙන් මට ගැලවෙන්න පුළුවන්ද? අන්න එයයි වෙනස. හැම කෝපයක් තුලම තියෙනවා කෝප නොවි සිටීමේ රහස. ඒ රහස් පදයක් මේ හැම කෝපයක් ඇතුළෙම කේතයක් විදිහට කේතාංකයක් වගේ සටහන් කරලා තියෙනවා. ඒ කියවන්නට ඉගෙන ගන්න. කේතාංක කියවන්න ඒ වගේ කියවන්න ඉගෙන ගන්න. කෝපය තුලින් කෝප නොවි සිටීමේ රහස ඉගෙන ගන්න. ඒ අධ්‍යාපනයේ කල්යාණ මිත්‍රුනි වෙන කිසි දෙයකින් ගන්න බෑ. කෝපයෙන්ම තමයි මේ පාඩම ඉගෙන ගන්න තියෙන්නේ. ඒ නිසා හිතට තරහක් එනකොට බලන්න කොහොමද මේ තරහ ආවේ? කොයි විදිහට හිතපු නිසාද? මොන විදිහට සිටිවිලි ගලපපු නිසාද මේ තරහ ආවේ? අන්න තරහ ඇති වුණා නම් කිසියම් ආකාරයකින් ඒ තරහ ඇති වුණු ආකාරය දකින්න යෝනිසෝ මනසිකාරය යමක් හටගත්තා නම් කිසියම් ආකාරයකින් ඒ හටගත් ආකාරය දකින්න තරහ ආපු විදිහ අඳුනගන්න. මොන විදිහට කල්පනා කරපු හින්දාද මේ තරහ ආවේ? අන්න එතකොට මේ හැම තරහක් තුලින්ම අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඉගෙන ගන්න කියන්නේ විමුක්ති මාර්ගයේ සඳහා කිසියම් අධ්‍යාපනයක් ගන්න පුළුවන්. ඉතින් ඔය පොත කියවනවා නම් තරහා තුල ලියවි තිබෙන මේ ධර්ම වාක්‍ය කියවනවා නම් අන්න ඔබටත් මටත් ඇති වෙනවා කිසියම් ශ්‍රද්ධාවක් සහ ආත්ම විශ්වාසයක්. කුමක් පිළිබඳවද? තරහ ගන්නේ නැතිව ඉන්න පුළුවන් කියන, කෝප නොවි ඉන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙනවා. ඒක නිකන් ඇති වෙන විශ්වාසයක් නෙමෙයි. මේ කෝපය හටගන්න විදිය පියවරෙන් පියවර දැක්කොත් කොහොමද තරහ එන්නේ කියන එක පඩියෙන් පඩිය දැක්කොත් අන්න ඇති වෙනවා හැබෑ විශ්වාසය. මට තරහ ගන්න නැතුව ඉන්න පුළුවන්. මොකක් නිසාද මේ විශ්වාසය එන්නේ? තරහ කියන්නේ මවිසින් වපුරා මවිතින් අස්වැනු නෙලා ගනු ලබන ගොවිතැනක් වන නිසා, ක්‍රෝධ වැපිරීමක් වන නිසා. මමයි හිටවන්නේ, මමයි නෙලා ගන්න. ඉතින් මට පුළුවන් මේ ක්‍රෝධයේ බීජ වපුරන්න නැතුව ඉන්න. මට පුළුවන්. අන්න ඒ ශ්‍රද්ධාව සහ විශ්වාසය. ඒ නිසයි කල්යාණ මිත්‍රවරුනි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය. ඒක සත්‍යයක් කියා කියන්නේ. ඒක ඇත්තක්, හැබෑවක්, යථාර්ථයක් බව තේරෙනවා. ඒක තේරෙන්නේ නිවන් දැකලා නෙමෙයි. දැන් තුන්වෙනි ආර්ය සත්‍යයනේ තව මොනවත් කරලා නැහැ. මාර්ගයේ තාම යන්න පටන් ගනවත් නැහැ. මාර්ගයේ තියෙන්නේ හතරටනේ. ඒතර තුන්වෙනි පියවරේදී තේරෙනවා තමන්ට දුක නැති කිරීම, දුක්ඛ නිරෝධය, දුක නතර කිරීම, දුක් විඳීම අහවර කිරීම කළ හැකි දෙයක්. එය සත්‍යයක් කියා. තරහ නිරෝධ කරන්න පුළුවන්. වැළපීම නිරෝධ කරන්න පුළුවන්. කනගාටු වීම, දුම්නස් වීම, පසුතැවිලි වීම, භය වීම නිරුද්ධ කරන්න පුළුවන් බව තේරෙනවා. කොහොමද තේරෙන්නේ? ඒ හීනයක් නෙමෙයි, ඒක ප්‍රත්‍යක්ෂය. කොහොමද ඒ ප්‍රත්‍යක්ෂය ඇති වෙන්නේ? ඇති වෙන්නේ අන්න තමන් විසින් දුක ඇති කර ගනු ලබන බව. පියවරේ පියවර තමන් විසින්ම දකිනු ලැබීමේ වෙන ක්‍රමයකින් නෙමෙයි. මේ තමයි ඉතාම වැදගත් කාරණේ. හිතටම කල්යාණ මිත්‍රවරුනි, හිතටම තේරෙන්න ඕනේ හිතමයි හිතට දුක් දෙන්නේ කියලා. ඒ කවුරුවත් කිව්වට වැඩක් නැහැ. මනසටම ඒ කාරණය වැටහෙන්න ඕනේ. මනස දුක් විඳින්නේ මනස නිසාම බව. තර කිසියම් අවස්ථාවක හේතු සාධක සහිතව මනස දැක්කොත් මෙන්න දුක හදා ගන්න පාර, මේ පාරේ ගියොත් මුණ ගැහෙන්නේ දුකේ නගරයයි, අසන්තෝෂේ දනව්වයි, අසහනේ පුරයයි. කිසියම් මොහොතක මනස දැක්කොත් ඇති වෙනවා ආපහු හැරීමේ කල්පනාව. දැන් මේ පාරේ දිගට ගියොත් නවතින්න වෙන්නේ කොහේද කියන එක තේරෙනවා. මනසට මේ ප්‍රත්‍යක්ෂ වුණොත් මනස ආපහු හැරෙන්න පටන් ගන්නවා. මනසම ආපහු හැරෙනවා. එතන මනස ආපව හැරෙනවා කියන එක කල්යාණ මිත්‍රරුනි මේ එකපාරට ආපව හැරීමක් නෙමෙයි. මේ ක්‍රමයෙන් ක්‍රමයෙන් හැරෙන්නේ. දැන් සමහර විට දැක ඇති ඔය ප්‍රධාන නගරවල විශේෂයෙන් දැන් කොළඹ වගේ නගරවල සමහර විට එක පැත්තකට වාහන යනවා පාර දෙකට බෙදලා. එතකොට දැන් තමත් අනිත් පැත්තට යන්න ඕන. යන පැත්තර නෙමෙයි අනෙක් පැත්තර. නමුත් ඒ දැනගත්ත තැනම ආපහු හරවන්න බැරිදක් නැහැ. මෙහෙම හරවන්න තහනම්. එතකොට ඔබට යන්න වෙනවා ඔබට යන්න ඕන නැති පැත්තට තව ටිකක් දුර. සමහරට 60ක්වත් දෙකක් යන්න වෙනවා. ඒ හැරෙන තැනකට එනකන්. හැබැයි දැන් ඒ ඔබ ගිය පැත්තටම ගියාට යන්න හිත තියෙන්නේ නැතිනම් ඔබ දැන් හැරුණු කෙනෙක්. තාම ඒ පැත්තට ගියාට හැරුණු කෙනෙක්, ආපහු හැරුණු කෙනෙක්. මනසත් ඒ වගේ කිසියම් අවස්ථාවක මේ කාරණය සහ සුද්ධෙන් දැක්කොත් මනසමයි දුක ඇති කරගන්නේ, මනසමයි තරහ ඇති කරගන්නේ, මනසමයි මනසටයි ඇඟටයි දෙකටම දුක දෙන්නේ කියා අන්න මනස ආපහු හැරෙන්න පටන් ගන්න. ඉතින් අපි ඒකට වචනයක් කියනවා පටිසෝතගාමි, දුක්ඛ නිරෝධගාමි පටිපදා. දුක හදාගත්ත පැත්තට ගිය මනස දැන් දුක නැති කරන පැත්තට යන්න පටන් ගන්න. මේ පාරවල් දෙකම තියෙන්නේ මනස තුලමයි, වෙන කොහේවත් නෙමෙයි. හැම මනසක් තුලම මේ ද්විමාර්ගයම තියෙනවා, මේ ද්විත්ව මාර්ගයන්ම තියෙනවා. සාංසාරික පාරයි නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. මේ බව දකින්න අන්න භාවනාව ඕනේ. මනස දකින්න අවශ්‍යයි. මනසේ තියෙන දෙයක් දකින්න මනස දිහා බලන්නට ඕනේ. එතන නිකාම් ඔය මොකක් හරි මන්ත්‍රයක් කියතිය සිටීම නෙමෙයි භාවනාව කියන්නේ. සිටිවිලි 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 වලින් මේ පාර විය නැහැටි, අඩියෙන් අඩිය පාර හදා ගන්න නැහැටි දකින්න. ක්‍රෝධෙහි මාවත තන නැහැටි දකින්න. ශෝකේ මාවත තන නැහැටි දකින්න. සිතවිල්ලෙන් සිතවිල්ල අමුණමි. සිතවිල්ලෙන් සිතවිල්ල එකතු කරමි. දකින්න. මුල සිට අගට දකින්න. ඉඩක් ඉතිරි කරන්නේ නැතුව දකින්න. අන්න භාවනා නියෝගියා කියන්නේ දුක්ඛ සමුදය දකින්න කෙනාට. තරහයි සමුදය දකින්න. එය හටගන්න ආකාරය දකින්න. පරිපූර්ණ වශයෙන්ම දකින්න. ඒ දැකීම තුල මනස වෙනස් වෙන්න පටන් ගන්නවා. මනසටම ඇති වෙනවා කලකිරීමක් මනස පිළිබඳව. ඒ කලකිරීමත් එක්කම මනස ආපහු හැදෙන්න පටන් ගන්නවා. එයයි ප්‍රතිහාරය. මනසක් ආපහු හරවන්න පුළුවන්. ගඟක් ආපහු හරවන්න පුළුවන්. චින්තනයක් ආපහු හරවන්න පුළුවන්. සංසාරේට නැවතුම් පිටක් තියන්න පුළුවන්. දුක් විඳින කෙනෙකු දුක් නොවිඳින කෙනෙකු බවට පත් කරන්න පුළුවන්. ඒ සඳහා කල්යාණ මිත්‍රවරුනි, දකින්න මනසේ ක්‍රියාකාරීත්වය, බලන්න මනස දුක පිසින හැටි, මනස විසින්ම පිසිනු ලබන දුක් කන්දරාව මනසටම භුක්ති විඳින්නට වෙන හැටි එකෙල්ලේම බලන්න මනස දිහා. ඇති වෙන හැම සිතිවිල්ලක්ම දකින්න, ඒ හැම සිතිවිල්ලකම තියෙන දුක ඇති කළ හැකි බීජයන් අඳුනගන්න. ඒ ඕනෑම සිතිවිල්ලක තියෙනවා දුකක් දෙන්න පුළුවන් හැකියාවක්. ඒ අඳුනගන්න. අඳුනගෙන ඒ සිතිවිලි රෝපණය කරන්න යන්න එපා. ඒ සිතිවිලි වගා කරගන්න යන්න එපා. අතහරින්න, යන්න හරින්න. ඔබ සිතිවිලි අල්ලා ගත්තේ නැත්නම් ඔය හැම සිතිවිල්ලක්ම පැමිණියාසේ නික්ම යනවා. එන සිතිවිලි දකින්න. ඒ නැහැම සිතිවිල්ලකටම නික්ම යන්නට ඉඩ දෙන්න. මානසික බර අත්දකින්න.
Thank you.